ඇස්පියට අඩවන් කර හදවත බොඳ කර යුගනිත අවති කර සිතුවිලි රැගෙන යයි ඉරපානට රාත්‍රියේ තෙල් වෙන
රෑගිරපාන රස විනිස විඳගත්තු හැටි දැනගන්න වසන්ත කොටුවැල්ල අපේ මෙදිරියට මා ගෙනාවත් මා හිතුවේ ඉන් එහා දෙයක් ඔබට ඔහු වෙතින් ලබා දෙන්න. මා කළේ ප්‍රශ්න කීපයක් කලින් කිව වගේ ඔහු වෙත යොමු කිරීම. එයින් එක ප්‍රශ්නයක් ලෝක ප්‍රකට ජර්මන් දාර්ශනික ගතේ නැත්නම් ගෝතේට සම්බන්ධයි. මේ බණ්ඩාර ගුරුතුමා අපට ගැන්වේ 9 පන්තියේදී. මා හිතනවා ඒ වාසනාව අපි ලැබුවා කියලා. වසන්ත කොහොමද දකින්නේ ගෝතේගේ මේ කියමන? ගෝතේ කතරම් නම් ප්‍රකාශ කරලා තිබුණත් රුචිකත්වය ගැන කරපු මේ ප්‍රකාශය වැදගත් වෙන්නේ බොහෝ අය කියනවා රෑ ඉරපාන සහ රුචිකත්වය පිළිබඳ අවියෝජනීය සම්බන්ධයක් ඔවුන් දකින බව. ඒ නිසයි ගෝතේගේ මේ කියමන ගැන වසන්තගෙන් මං ඇහුවේ.
Object of education is to form taste, not simply to communicate knowledge. ගෝතේ, අපි බැලුවොත් අධ්‍යාපනය පිළිබඳ ඒ වගේම මේ රසඥතාවය රසාස්වාදය පිළිබඳ නොඑක් අදහස් ප්‍රකාශ කරපු අයගෙන් ලෝක ප්‍රසිද්ධ සහ ලෝකයේ පිළිගත් විශාරදයක් ඉන්න ගොතේ. ලංකාවේ තියෙනවා ගොතේ කියන නමින් ආයතනයක්, ගොතේ ඉන්ස්ටිටියුට් කියලා ග්‍රෙගරි පාරේ තියෙන්නේ. ඒකට ගියහම ඔබලාටත් මේ අවස්ථාව මම ප්‍රොජෙක්ට් කරගන්නවා. මේ සාහිත්‍යය පිළිබඳ, සංගීතය පිළිබඳ, ගීත පිළිබඳ බොහෝ පොතපත කියවන්න පුස්තකාලයකුත් තියෙනවා. බොහොම සුළු මුදලක් ගෙවලා ඒකේ සමාජිකත්වයක් ගන්න පුළුවන්. ගොතේ ඉන්ස්ටිටියුට්. ඉතින් මේ ගොතේ කියන එකන තමයි මෙයාගේ නම. එයාගේ නමින් තමයි මේ ආයතනය පිටවල තියෙන්නේ. ඉතින් මේ ගොතේ කියලා තියෙනවා අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ, එහෙම නැත්නම් අධ්‍යාපනයේ අරමුණ රසඥතාවයක් ගොඩනංවාලීමයි. එසේ නැත්නම් එහෙම නැතිව අධ්‍යාපනය දැනුමට පමණක් සීමා වෙලා ලබා ගන්න දෙයක් නෙමෙයි නොවිය යුතුයි කියලා තමයි ගොතේ කියලා තියෙන්නේ. ඉංග්‍රීසියෙන් අපි කිව්වොත් Object of education is to form taste, not simply to communicate knowledge. සරලව කිව්වොත් දැනුම පමණක් සංනිවේදනය කිරීම නොවේ අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ. එය විසින් රසඥතාවය ගොඩනංවාලිය යුතුයි. ඒක තමයි ගොතේගේ අදහස. මේක මේ පරම සත්‍යයක් නෙමෙයි. පරම සත්‍ය හැටි නෙමෙයි ඔහු ප්‍රකාශ කරේ. මේ ඔහුගේ මතය. මේ මතය තුලින් මේ මතයත් සම්භාවනීයයි මට. මොකද මේ මතය හරහා අපිට ගොඩාක් දේවල් හිතන්න පුළුවන්. මතයක තියෙන වැදගත්කම ඒකයි. කොයි වෙලාවකවත් යම් කිසි කෙනෙක් මතයක් ප්‍රකාශ කරුවාම ඒක පරම සත්‍ය හැටියට පිළිගන්න ඕනේ කියලා න්‍යායක් නැහැ. මේ මතය කතරම් දුරට සමාජය තුල කතිකාවතක් ඇති කරනවද? අධ්‍යාපනය කිව්වහම දැන් ලංකාවේ අපි ගත්තොත් අධ්‍යාපනය කිව්වහම ඒක සීමා වෙනවා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක්. ඔන්න ඕක තමයි ලංකාවේ තියෙන ඛේදවාචකය. අධ්‍යාපනය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විතරක් නෙමෙයි සීමා විය යුත්තේ කියලා තමයි මගෙත් හැඟීම. මේක මරණකල්ම අධ්‍යාපනයේ තියෙනවා. දැන් ඒකයි මම කිව්වේ රෑ ඉරපානත් ගවේෂණාත්මක සහ අධ්‍යාපනික වැඩසටහන. රසාස්වාදයත් මේකේ තියෙනවා. වින්දනයක් තියෙනවා. ඔක්කොමත් තියෙනවා. අප්පුඩි ගහන්නත් පුළුවන්, හිනා වෙන්නත් පුළුවන්, අඬන්නත් පුළුවන්. අර ප්‍රබලේවත් මේකේ තියෙනවා. ඉතින් ඒ නිසා මේ ලංකාවේ තියෙන තත්වය තමයි අධ්‍යාපනය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක් සීමා වීම. ඉතින් ඊපස්සේ අධ්‍යාපනය ඉවරයි. දෙවෙනි කාරණේ තමයි ඛේදවාචකේ දෙවෙනි කොටස තමයි මේවාගේ පුද්ගලික අදහස් කියන්නේ. මෙතන මේ ලංකාවේ අධ්‍යාපන විශේෂඥයන්ට අපහාස කිරීමක්වත් ඔවුන්ව විවේචනය කිරීමක්වත් නෙමෙයි මේ. මේ මට හැඟෙන හැටි. ඉතින් මට හැඟෙන හැටි කාටවත් හානියක් වෙන්නේ නැත්නම්, සමාජයට හානියක් වෙන්නේ නැත්නම්, පුද්ගලික අයට හානියක් වෙන්නේ නැත්නම් ඒ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ අයිතිය මට තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ. මේක සමාජයේ ප්‍රගමණයට ඉදිරි ගමනට ඉවහල් වේයයි කියලා මම අතිශය විශ්වාසයක් මා තුළ තියෙනවා. ඉතින් ඒ අනුව තමයි මම අධ්‍යාපනය ගැන කතා කරන්නේ. එතකොට අපිට අනික් න්‍යාය තමයි අධ්‍යාපන ගැන කතා කිරීමට, අධ්‍යාපනයේ තියෙන භාවිතයේ තියෙන අර්ථවත් බව කතා කිරීමට අධ්‍යාපනඥයෙක් වෙන්න ඕනෙම නැහැ. දැන් ලංකාවේ තියෙන අනිත් ක්‍රමය ඕක තමයි. ලංකාවේ දේශපාලනය ගැන කතා කරන්න දේශපාලනඥයෙක්ම එන්න ඕන රූපවාහිනියට හරි ගුවන් විදුලියට හරි. අනික් මිනිසුන්ට බෑ කතා කරන්න ඒ සවල් එක. තව ඉන්නවා දන්න අය ඕන තරම්. ඉතින් ඒ වගේ තමයි අධ්‍යාපනය ගැන අධ්‍යාපනයෙන් අපිට එන වැඩ ගැන කතා කරන්න අධ්‍යාපන විශේෂඥයෙක් වෙන්න ඕනෙත් නැහැ. සංගීතය ගැන කතා කරන්න සංගීතඥයෙක් වෙන්න ඕනෙත් නැහැ. හැබැයි ඉතින් නොදන්න දේවල් ගැන කතා කරන්න යන්නේ නැතුව නිකන් ඉන්නකත් වැදගත්. හැබැයි අයිතිය නම් තියෙනවා. ඉතින් ඒ අයිතිය හරහා තමයි මම මේ කතා කරන්න යදෝ ඔයාලට. එතකොට ලංකාවේ අනික තියෙන දේ තමයි ඛේදවාචකයේ දෙවනි කොටස තමයි අධ්‍යාපනය දැනුමට පමණයි සීමා වෙලා තියෙන්නේ. මම එහෙම කියන්නේ අත්දැකීමෙන්. ඒ කියන්නේ මමත් තවත් අධ්‍යාපනය ලබනවා නෝ එක් අංශ ගැන. ඒ වැඩි මම වෙනත් ආයතනවල යම් යම් ජාත්‍යන්තර මට්ටම් වල තියෙන ආයතන සමග බද්ද වෙලා වැඩ කරලා තිනවා. ඒ වැඩි විෂය පමණ ක්‍රමයේ උගන්වන්නේ. එතනදී ගියාම උගන්වනකොට මේ විෂය කොහොමද සමාජයට ගෙනියන්නේ? නවීන මාධ්‍ය හරහා කොහොමද මේ විෂය සංනිවේදනය කරන්නේ? ගුවන් විදුලිය හරහා සංනිවේදනය කිරීම තියෙන උපක්‍රම මොනවාද? ඒව තරුණයන්ට ගැළපෙන ක්‍රම මොනවාද? ඒව සඳහා ප්‍රායෝගික පාඩම්. ඒව තමයි වැඩිපුර තියෙන්නේ. විෂය පිළිබඳ දැනුම ළමයි හොයාගන්න ඕනේ. එහෙම තමයි ඒව සකස් වෙලා තියෙන්නේ. ඒකත් එක ක්‍රමයක්. නමුත් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය මේ ගොතේගේ මතය හා සංසන්දනය කරනකොට එච්චර ක්‍රියාත්මක වෙමින් නොතිබෙන වගේ තමයි මට පේන්නේ. ඒ එහෙම නිසා තමයි විෂයපතයට පමණක් හිර වෙලා සිලබස් එකකට විතරක් හිර වෙලා පුද්ගල දියුණුව අඩු වෙලා තියෙන බව මම නෙමෙයි කියන්නේ පත්තරවල කියන්නේ. දැන් අද වර්තමානයේ ජාතික පුවත්පත්වල සහ යම් යම් නායක ආදීන් නිතරම පවසන මොකද මේ වෙලා තියෙන්නේ? අපි මෙච්චර රට දියුණු කරගෙන යනවා. කොහොම පුද්ගලයෝ දියුණුවක් වෙලා නැහැනේ. මේ සියලු දෙනාට මේකට වග කිය යුතුයි. පුද්ගලයෝ දියුණු වෙලා නැති එකට දියුණු වෙච්ච නැති පුද්ගලයා නෙමෙයි වග කියන්න ඕනේ. අපි මාධ්‍ය, වැඩිහිටි සමාජය, අධ්‍යාපනය, පවුල මේ පද්ධති හතරම වග කියන්න ඕනේ පුද්ගල දියුණුවක් රටක නැත්තම්. දියුණු වෙච්ච නැති මිනිසුන්ට වග කියන්න බෑ. ළමෙක් ඉගෙන ශිෂ්‍යෙක් ඉගෙනගෙන නැත්තම් වග කියන්න ඕනේ ගුරුවරයා. ගුරුවරයා උගන්වා නොමැතිනම් ශිෂ්‍යයා ඉගෙනගෙන නැත. ඔච්චර තමයි කියන්නේ. ඒක නිසා ඒ වගකීම අපි ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ ගොතේක කියවන අදටත් වළංගුයි, ලංකාවටත් වළංගුයි. ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න ඔබ.
බොහොම දුරදිග යන කතාවක්. අධ්‍යාපනයේ පරමාර්ථය, රුචිගත් සංවර්ධනය වගේම හුදු දැනුම බෙදා හැරීම. මගේ පුංචි කාලේට මම ගියා. මට කිසිම දෙයක් නොතේරෙන ගීත නිකම්ම කනට ඇහෙන කාලේ මං උදේ පාන්දර නැගිට්ටම ලොකු අක්කා ඇඳ ළඟට ඇවිදින් මල්ලි එළි වෙලා නැගිටින්න කියලා මාව නැගිට්ටුවම මගේ කන් දෙකට ඇහුණු ගීත තිබුණා. ඒ ගීත ගැන මට කිසිම දැනුමක් තිබුණේ නැහැ. නමුත් මට ඒ ගීත ඇහුණා. මම ඉස්කෝලේ ගියා. හෝඩිය පන්තියට යනකොට ඇහැල මල් පිපිලා තිබුණා අපේ රිච්මන් ඉස්කෝලේ යන පාර දෙපැත්තේ. බුදුගෙට යද්දී විශාල අරලිය පඳුරවල අරලිය මල් පඩිපෙළට වැටිලා තිබුණා. ඉතින් ඇසල අරලිය මාලා මට තේරුණා ඒ සීටි ප්‍රනාන්දු ගයපු මට නොතේරුණු කාලේ අහපු මේ ගීතෙන්. මගේ රුචිකත්වය හැදුනේ හැමද?
ඇසල අරලිය මාලා
මහත්තයාට අවුරුදු 62යි නෝනට අවුරුදු 60යි හරිම සතුටින් මේ දෙන්න විවාහ ජීවිතේ අවුරුදු 40ක්ම ගෙවලා අවුරුදු 40ක් පවුල් කෑවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙවෙයි අවුරුදු 20දි නෝනත් අවුරුදු 22දි මහත්තයාත් විවාහ වෙලා දරුමල්ලන් හදලා උන් දීගතල දීලා දැන් අවුරුදු 40ක් වෙලා පවුල් කාලා දෙන්න තීරණය කළා ලස්සන පියකරු නිස්කලංක ආදරණීය වටපිටාවෙන් යුතු මනරම් හෝටලයක දෙන්න විතරක් මේ දුර්ලභ සන්තෝෂය සමරන්න බෙදා හදා ගන්න. ඊතා විවේකීව නිවිහැන හිල්ලේ මේ හැටවිය ඉක්ම වූ දෙන්න දෙමාල්ල ඔන්න හොටලේ ඉන්නවා බොහෝම සැහැල්ලුවෙන්. ඔවුන් දෙන්න වෙතට ආවේ කවුද? ලස්සන පුංචි සුරංගනාවියක්. ඈ පුංචි මුව විහිදුවල ලස්සන මිහිරි කටහඬින් ඕන්ව ඇමතුවා. මං කවදාවත් දැකලා නැහැ අවුරුදු 40ක් මේ විදියට එකට ඉඳලා මේ තරමක් ආදරෙන් බැඳිලා 40 අවුරුද්දකට පස්සෙත් එදා වගේම ඉන්න ජෝඩුවක්. ජෝඩුවට හරි සතුටුයි. ඔවුන් සුරංගනාවියට හිස සැලුවා. මොනවා කියන්නද වෙන? සුරංගනාවිය ආපහු කතා කරා. මම මේ ලස්සන දවසේ ඔය දෙන්නට දෙනවා එකම එක හැබැයි වටිනා වරමක්. කියන්න බලන්න ඔයා කැමති දෙයක්? සුරංගනාවිය අර හැටවිය ඉක්ම වූ බිරිඳගෙන් ඇහුවා. මං ආසයි මගේ ආදරණීය ස්වාම පුරුෂයා එක්ක ලෝකෙ වටේ රවුමක් ගහලෙන්න, බිරිඳ කිව්වා. සුරංගනාවිය එක්වරම ඇගේ අත තිබුණු යෂ්ටිය දෙපාරක් වැනුවා. මෙන්න එකවරම කුයින් මේරි නෞකාවේ ලෝකෙ වටේ යන සංචාරයට සුදුසු අවසර තියෙන ටිකට් පත් දෙකක් ඇගේ අතේ. අවුරුදු 40 දීග කෑම දීපු සතුට එක්වර බිරිඳර දැනුණා වගේ. සුරංගනාවිය ස්වාම පුරුෂයා දෙසට හැරුණා. ඔහුත් ආදරෙන් පිරුණු ඇස් දෙකෙන් බලන් ඉන්නවා තම බිරිඳ දිහා. දැන් ඔබේ වාරය, සුරංගනාවිය ස්වාම පුරුෂයාට කිව්වා. ස්වාමි පුරුෂයා මොහොතක් කල්පනා කළා. ඔව් හොඳයි, මේක ඉතාමත්ම කදිම ආදරණීය රොමැන්ටික් අවස්ථාවක්. ආයෙත් ලෝක වටේ මෙහෙම රවුමක් යන වරම් ලැබෙන්නේ කාටද? කවුද දෙන්නේ? අනේ මට දහස් වාරයක් සමා වෙන්න. මේ වගේ දුර්ලභ වරමක් ලැබෙන්නේ ආයේ කවද්ද? මගේ ආදරණීය භාර්යාවෙනි, මට සමා වෙන්න ඕනේ. ඔබ මාව ඒ ලස්සන ගමන එක්කරගෙන යන්න වරම් ලබා ගත්තා තමයි. ඒත් ප්‍රමාද කරන්න එපා, විස්තර අවශ්‍ය නැහැ. ඔබ ඉල්ලන වරම මොකද්ද? අනේ නැවතත් මට අනේක වාරයක් සමා වෙන්න. මා ඉල්ලන වරම මෙයයි. මට වඩා අවුරුදු 30ක් ලාබාල වයස අඩු බිරිඳක් ලබා ගැනීම තමා මගේ ඒකායන එකම බලාපොරොත්තුව. සුරංගනාවිය වගේම මේ බිරිඳත් එක පාරට හිමවගේ මිදුණා. ඔවුන්ගේ බලාපොරොත්තු සුන්නුණා. මොනවද මේ කියන්නේ? අවුරුදු 30ක් ලාබාල බිරිඳක්? ඒ කියන්නේ දැන් බිරිඳට 60යි. අවුරුදු 30ක බිරිඳක්? සමා වෙන්න. මේ වගේ අවස්ථාවක් ආයෙත් කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ලෝකේ වටේ බිරිඳ එක සවාරියක් යන්න. ඒ නිසා ඒ සවාරිය යන්න ඕන විදියයි මම කිව්වේ. සුරංගනාවිය බිරිඳ දිහා බැලුවා. කතා කළා. කොහොම වුණත් වරම වරමමයි. ඒක වෙනසක් නැහැ. ඔබ දෙන්න අවුරුදු 40ක් සාර්ථකව විවාහ ජීවිතේ ගත කළ එකටනේ අපි මේ වරම දෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නම් නැහැ. ඔබට ඕන ඔබට වඩා අවුරුදු 30ක් වයසින් අඩු බිරිඳක්නේ. සුරංගනාවිය පෙර වගේම මැජික් යෂ්ටිය වැනුවා. ගියවර ආවේ ක්වීන් මේරි 2 නෞකාවේ ලෝක වටේ යන්න ටිකට් දෙකක්. මේ පාර අවුරුදු 30ක් බාල බිරිඳක්. ඔබ මේ දර්ශනේ ඉන්නවා කියලා කියන්නේ. ඔබත් මවා ගන්නකෝ. අවුරුදු 62ක ස්වාමියා. අවුරුදු 60ක බිරිඳ. ස්වාමියා ඉල්ලන වරම තමුන්ට වඩා අවුරුදු 30ක් බාල බිරිඳක්. ඔබත් බලා ඉන්නේ බිරිඳ දිහා නේද? අවුරුදු 60ක් මහලු බිරිඳ අවුරුදු 30ක යෞවනියක වෙනගන්නේද? මොකක්ද උනේ? අවුරුදු 60ේ බිරිඳ එහෙම්මයි. අර ආශාවන්ගෙන් පිරුණු ස්වාමියාට ඕන උනේ අවුරුදු 30ක් තමාට වඩා බිරිඳ බාල කරගන්නනේ. ඒක පාරටම මැජික් යෂ්ටිය ක්‍රියාත්මක වෙනවත් එක්කම ස්වාමියා අවුරුදු 92ක මහල්ලෙක් වුණා. ඇයි බිරිඳ අවුරුදු 30කින් තමාට වඩා ලාබාල වෙන්නනේ ඔහුට ඕන උනේ? දැන් හරි. බිරිඳ හිටියා වගේම 60ේ සැමියා අවුරුදු 30ක් ඇයට වඩා වැඩිමල්. 92. මොකද්ද මේකට හේතුව? රට්ටු කියන්නේ නම් මෙහෙමයි. පිරිමි කියන්නේ අකෘතඥ පාහර ජාතියක්. මම නෙමෙයි එහෙම කියන්නේ. ඉංග්‍රීසියෙන් එහෙම තිබුණ එකේ පරිවර්තනය. මතක තියාගන්න ඕනේ මේ සුරංගනාවියගෙන් ඔහොම ඉල්ලීම් ඉල්ලනකොට සුරංගනාවිය කියන්නේත් ගැහණියක් බව. කොහොමුණත් හිස් වැසුම දාගන්න ඕනේ ගැළපෙන පිරිමි විතරයි. මේක මගේ අත්දැකීමක් නන් නෙමෙයි. මේ වයසට යාම අපට නතර කරන්න බෑ. ඒ නොදැමුණු සැමියාට නව යෞවනියක් විදියට බිරිඳව ඕනෑ උනේ ලෝකෙ වටේ යන්න ආසාවක් දෙනවා කියපු නිසා, අවස්ථාවක් ලැබෙනවා කියපු නිසා. ඊට ඉස්සර අවුරුදු 40ක් තිස්සේ ඔවුන් හොඳින් පවුල් කෑවා. මහලු වීම අපට නතර කරන්න පුළුවන්ද? මොන තරම් ආලේපන ගෑවත්, ලස්සන ලෝකෙට පෙන්වන්නට හැදුවත්, කණ්ණාඩි නොදා හොඳට ඇස් පේනවා කියලා පෙන්වන්න හැදුවට, කන්ටැක්ට් ලෙන්ස් පැලඳුවට, ඒව ගැලවුණු ගමන් ලෝකෙම අන්ධයි. මේකප් එක හේදුවම හම රැලි වැටිලා. ලිප්ස්ටික් කූරේ පාට හේදුවම පොපියන චමත්කාරය නැහැ තොල්වල. ඒ වගේමයි ඩයිටික ගියාම සුදු කෙස්ටික ඉන්නේ වයස හරියටම තිතට ලෝකෙට කියලා දෙන්න. ඉතාම අඩු වයසින් පීනසට හරි කොණ්ඩෙ පැහුනම ස්වාභාවික විදියට ඉන්න උදවිය ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු ගෞරවයක්. මොකද අවුරුදු 80ෙදි තද කළු කොණ්ඩ එක්ක ඉන්න අය දැකලා තියෙන නිසා ඔවුන් ගැන මම ගෞරවයෙන් පෙළෙනවා. ලූෂන් බුලත්සිංහල දුටු මේ සත්‍ය ගුණදාස කපුගේ අත මధుර තනුවක් වුණා. ජාතියේ ගහන්දර්වයා මේ පසු පරම්පරාවේ දෙදෙනාගේ නිර්මාණය අපට අරගෙන ආවේ යථාර්ථයත් එක්ක. අවුරුදු 30ක් බිරිඳ බාල වෙන්න පතලා තමුන් අවුරුදු 30කින් බිරිඳට වඩා වැඩිමහල් වුණු පෙම්වතාටත් මේක හොඳම පාඩමක්. පාට වත්සුණු දෙකපොලින් පිසදා බලන්න සොඳුරිය. කැටපත හරි, ඇස් දෙක හරි, නරකෙස හරි. ඒ වුණාට මේ සරදම පාන්න අර සුරංගනාවිය දුන්නු මේරි ක්වීන් දෙක නැවේ ටිකටුත් අරගෙන ඒ නැවේ කුඹගහට නැගල හඳ උඩ පැන පැන හිනාවෙන එක නම් හරිම අශෝභනයි, අශිෂ්ටයි නේද?
තොට නැත මහලු වී අවන්හල නැත පැරණිවි එදා හඳමයි අදත් යවනයේ එහෙත් අප දෙන්නා බලන් කැඩපත සොඳුරියේ පෙරුම් පුරමින් හමු වෙලා ගුණුන් රහසි බැන්ද ආදර පෙම් බලන් කැඩ පත් සොඳුරියේ පාට වත්සුන් දෙකොපුලෙන් හිසදා කොළොම් තොට නැත මහලු වී අවන් හල නැත පැරදිවී හදමයි අදත් යවනයේ එහෙත් අප දෙන්නා බලන් කැඩපත සොඳුරියේ කුඹගසක් උඩ නැවතිලා සිනා තලමින් සඳේ ඇයි සරදම් බලන් කැඩපත් සොඳුරියේ කුමන අරුමද නරකෙසක් නැංගිලා කොළොම් තොට නැත මහලු වී අවන් හල නැත පැරදිවි එදා හඳමයි අදත් යවනයේ එහෙත් අප දෙන්නා බලන් කැඩපත සොඳුරියේ